සාධනාදයක්ත් නමස්කාරයගයන් පන්සිත් සමාධන සඳ. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, ဒတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි, ප්‍රාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. නීති සරණ සහිත වූ පංචශීල සමාදානය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම සවන කාලු අයං බදන්තා, ධම්ම සවන කාලු අයං බදන්තා, ධම්ම සවන කාලු අයං බදන්තා. නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස, නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස, නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස. තුන්වක් සනසා වදාළ ලෝතුරු අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන සිහිපත් කරගෙන මේ සඳෑ යාමෙහි පිළියෙල කරන ලද මල්පහන් සුවඳ දුම් බෙහෙත් ගිලන් පස පූජාවන් ලෝතුරු බුදුරජාණන් වහන්සේගේ අත්පස සැදැහැ සිත් නැතිවම තබා තැන්පත් කරන්නට යෙදුණා. ඒ අත්පස තැන්පත් කරන ලද ඒ සියලු පූජාවන් ලෝතුරු බුදුගුණ විසේ පූජා කරන මේ මොහොතේදී උන්වහන්සේ තුළ පැවතුනා වූ මෙත් කරුණා මුදිතා උපේක්ෂාදී අනන්ත ගුණයන් පිළිබඳව සිහියට මතකයට නගාගෙන ධර්මාලෝකයෙන් අවිද්‍යා දුරදුරු කර බුදුරජාණන් වහන්සේට මේ පහන් ආලෝකයේ පූජා කිරීමෙන් මතද මුහඳුර දුරුකොට ප්‍රඥාවේ ආලෝකය ලබන්නට මේ ප්‍රදීප පූජාව හේතු වේවා. අනන්ත ගුණ ස්වභාවයෙන් රූප ස්වභාවයෙන් යුතු බුදුරජාණන් වහන්සේට වර්ණයෙන් සුවඳින් යුතු මේ මල් පූජා වේවා. මේ මල් බුදු හිමි පාමුල මෙලවි පරවි යන්නාසේ මාගේ ශරීරයේද මේ ස්වභාවයට පත්වන බව සියලු සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය නිබඳු බවම අවබෝධ වේවා. මෙත් කරුණාවේ ගුණ සුවඳින් තුන් ලෝතලයේ සුවඳවත් කළ බුදුරජාණන් වහන්සේට මේ සුවඳ දුම් පූජාව පූජා වේවා. මේ සුවඳ තුම් දසත සුවඳවත් කරන්නාසේ මාගේ පාප දුගඳ කෙලෙස් දුගඳ දුරු වේවා. අමාදම් සිසිලෙන් තුන් ලෝතලයේ සිල් කළ බුදුරජාණන් වහන්සේට මේ සිසිල් පෙන් පූජාව වේවා. මේ සිසිල් වූ පෙන් දාහයකින් නිවන්නාසේ රාග ද්වේෂ දාහ දැවිලි දුරු වේවා. භයංකර බෙහෙසුණු සංසාර රෝගයෙන් අසංඛ්‍ය ගණන් සත්වයා අමාදම් අසුවෙන් සුවපත් කළ බුදුරජාණන් වහන්සේට තිදෝස සමනය කරන්නා වූ මේ ගිලන්පස දානය පූජා කරමි. මේ පූජානිසංස බලයෙන් සසර රෝග කිලස් රෝග නිම වේවා කියන ප්‍රාර්ථනා ඇතිව මේ පිළියෙල කරන ලද සියලු පූජාවන් ඒ ලෝතුරු සම්බුදු ගුණ විසේහිම පූජා කරමි. පූජා වේවා මා කෙරෙහි අනුකම්පා කොට ඉවසා වදාරත්වා පිළිගනිත්වා යන අදහසින් සාදුකයා සම්බුදු පූජාවන් පවත්වන්න. හේ ලෝතුරු බුදුරජාණන් වහන්සේට තුන් ලෝකයටම ශාන්තියක් බඳු නවලෝතුරා ශ්‍රී සද්ධර්මයට සදහම් මගින් සැනසී යුගයෙන් යුගයට පරපුරෙන් පරපුරට ශාන්තියේ පණිවිඩය රැගෙන ආ ආර්යෝත්තම මහා සංඝරුවනට තුනුරුවනට මාගේ ජීවිත පූජාවෙන් වන්දනාව නමස්කාරය වේවායි සාදු කියලා තුනුරුවන්ට වන්දනා කරන්න. සියලු තැන්නි පිහිටියා වූ ශාරීරික උද්දේශක පාරිභෝගික ත්‍රිවිධ වූ චෛත්‍ය රාජානන් වහන්සේලාට මාගේ වන්දනාව නමස්කාරය වේවායි සාදු කියා නමදීමු. අනන්ත සතර පුරා දැන නොදැන සිදු වුණා වූ සියලු වරදට සියලු ප්‍රමාද දෝෂයනට උතුම් බුදු රුවණින් සදහම් රුවණින් මහ සංඝ රුවණින් මට සමාව ලැබේවා. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න ගුණ බර කාරුණික පින්වත්නි, අපි ඊයේ සවස් කාලයේහි ඉන්ද්‍රිය භාවනාව පිළිබඳව බොහෝ දේ කතා කළා. එහි යම් ඉතුරුවක් වුණා. ඒ පිළිබඳව සාකච්ඡා කරන්නයි දැනුවත් වෙන්නයි අද මේ වෙලාවේ සූදානම. අපි ඊයේ දවසේ පැහැදිලි කළ ආර්ය අනාර්ය ප්‍රතිපදාව කොහොමද ඉන්ද්‍රයන්ට අරමුණු ගැටුණාම සිද්ධ වෙන්නේ කියලා. එහිදී අපි අවසානයේට යම් විමර්ශනයකට යොමු කළ යුතු තැනක් අපි විශේෂ අවධානයට ලක් කළා. එසින් රූප දකින්නවද, කනින් ශබ්ද අහනවද, නාසයෙන් ගන්ධ, දිවෙන් රස, කයින් පහස ලබනවද, ඒ අරමුණු දැනගන්නේ ඒ ආයතනයන්ගෙන්ද, මේ පිළිබඳව සිතන්න විමසන්නට අපි කාගෙත් අවධානය යොමු කළා. එහිදී අපි නිදර්ශනයක් අරගත්තා. අපි හැමදෙනාගේම සිත ගැටුණු එකම අරමුණක, එකම රූපයක දැනගැනීම විවිධ වූ බව, හැමෝගේම ඇහැට ගැටුණු එකම රූපයයි, ඒ දැනගැනීම විවිධ වුණා. කෙනෙක් අම්මා කියලා දැනගත්තා, කෙනෙක් බිරිඳ කියලා දැනගත්තා, කෙනෙක් අක්කා කියලා දැනගත්තා, නංගි කියලා දැනගත්තා, ලොකු අම්මා කියලා දැනගත්තා, පුංචි අම්මා කියලා දැනගත්තා, අත්තම්මා කියලා දැනගත්තා. එකම රූපයේ ආයතනයට ගැටුණාට, හැමෝගේම ඇහැට ගැටුණාට, එක එක්කෙනාගේ දැනගැනීම ඒ අරමුණ පිළිබඳව විවිධ වුණා. අපි ඇහැටම ගැටෙන දේ නම් දැනගන්නේ, අපි හැමෝම දැනගත යුතුව තිබුණේ එකම දෙයක් පිළිබඳව. එහෙත් අපට පැහැදිලි වුණා, එකම දෙයක් ඇහැට ගැටුණත් දැනගැනීම කියන එක විවිධ වෙන බව. එනිසා අපට අනුමාන දැක්මක් ඇති වුණා. ඇහැට රූප ගැටුණු පමණකින් රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, පහසක් පිළිබඳව දැනගන්නට පුළුවන් කමක් නැහැ. ඒට චිත්ත චෛතසික ධර්මයෝද සාමූහික විය යුතු බව, එකතු විය යුතු බව අපි අනුමාන වශයෙන් නමුත් හඳුනාගත්තා. එහිදී තවත් අපි මතකයට නැගුවා මල කෙනෙක්, මරුණු කෙනෙකුගේ එහැ කන නාසය දිවකය හොඳින් තියෙනවා. සිහි නැති කල කෙනෙකුගේ එහැ කන නාසය දිවකය හොඳට තියෙනවා. එහෙන් තරමුණු ලබන්නට පුළුවන් කමක් නැහැ. චිත්ත චෛතසික සිතත් සිතුවිලි වලත් සම්බන්ධතාවය නැති කල මේ කයින් ආයතනයන්ගෙන් කළ හැකි කිසිවක් නැහැ. සිතත් සිතුවිලිත් එකතු නොවුනොත් ඇහැට, කනට, නාසයට, දිවට, කයට කිසිම අරමුණක් දකින්න, අහන්න, දැනින්න, දැනගන්න පුළුවන් කමක් නැහැ. ඒ සියලු කාරණාවන් සිද්ධ වෙන්නේ ඒ ඇහැ, කන, නාසය, දිව, කය ආදී ආයතනයන් සමග එකතු වෙන චිත්ත චෛතසික ධර්ම නිසා. ඒ ධර්මයන්ගේ සහයෝගය නොලැබුණොත් අපේ කිසිදු ආයතනයකට අරමුණු ලබන්න බෑ, අරමුණු දැනගන්න බෑ. එතකොට ආයතනයට අරමුණක් ගැටිලා, හැට රූපයක් ගැටිලා, කනට ශබ්දයක් ගැටිලා, නාසයට ගන්ධයක් ගැටිලා, දිවට රසයක් ගැටිලා, කයට පහසක් ලැබිලා, අරමුණ දැනගන්නවා කියන තැනට එනකොට මෙන්න මේ කියන අතරමැද මේ සියලු ධර්මතාවයන්ගේ එකතුව පහළ වීම තිබෙන්නට ඕන. ඒ එකතුව නොවන්නට මලමිනී එක ස්වභාවයමයි මේ සජීවී කය තියෙන්නේ. මෙන්න මේ පිළිබඳව අපට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඇසත් රූපයක් ගැටෙනකොට, ඇසට රූපයක් ලැබෙනකොට චක්කු විඥාණය උපදිනවා. කනත් ශබ්දයක් නිසා උපදින විඥාණයට කියනවා සෝත විඥාණය කියලා. නාසයත් ගන්ධයත් නිසා උපදින විඥාණයට කියනවා ඝාන විඥාණය කියලා. දිවත් රසයත් නිසා උපදින විඥාණයට කියනවා ජීවහා විඥාණය කියලා. කයත් පහසත් නිසා උපදින විඥාණයට කියනවා කාය විඥාණය කියලා. සිතත් සිතුවිලිත් නිසා උපදින විඥාණයට කියනවා මනෝ විඥාණය කියලා. මෙන්න මේ ආයතනයන්ට ගැටෙනකොට ඒ ආයතනයන්ට ගැටෙනකොට ඊට අනුරූපී වූ විඥාණයන්ගේ පහළ වීමකුත් සිද්ධ වෙනවා. සිතක් පහළ වෙනකොට, සිතක් පහළ වෙනකොට ස්වභාවික ධර්මතාවයක් තමයි සිතක් තනිවම උපදින්නේ නැහැ. සිත උපදින්නෙම චෛතසික ධර්මත් එක්කමයි. සිතකට තනිවම උපදින්න බෑ. ඒකුප්පාද නිරෝධාච. සිත උපදින්නේ සිතුවිලිත් එක්ක. සිතුවිලි උපදින්නේ සිතත් එක්ක. සිතට සිතුවිලි නැතුව, සිතුවිලි වලට සිත නැතුව උපදින්නට පුළුවන් කමක් නැහැ. එනිසා මේ විඥානයේ සිත උපදිනකොට ඊට අනුරූපීව උපදින චෛතසික ධර්ම සිතුවිලි ධර්ම තියෙනවා. ඒ චෛතසික සිතුවිලි අතරේ සබ්බචිත්ත සාධාරණ හැම හිතකටම පොදු සාධාරණ චෛතසික පෙළක් තියෙනවා. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියලා. ඒ චෛතසික අතරින් වේදනා සංඥා සංඛාර කියන මේ චෛතසික ධර්ම තුන ස්කන්ධ හැටියට, වේදනා වේදනා ස්කන්ධයේ හැටියටත්, සංඥාව සංඥා ස්කන්ධයේ හැටියටත්, සංචේතනාව සංඛාර ස්කන්ධයේ හැටියටත් දක්වනවා. ඒක අනුපිළිවෙල මෙහිමයි ධර්මයේ අපට කියලා දෙනවා. චක්කුම් පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ tassa paccaya vedana yang vedeti tang sanjanati yang sanjanati tang vitakketi yang vitakketi tang vijanati yang vitakketi tang tapancheti kiyalat yedenawa madupindika weni sutra wala etukota menna ehata me ayatanayanta aramunak labunahama menna me dharmatavaya ekaanthayen siddha wenawa me siduwena nama roopa ක්‍රියාවලියක ප්‍රතිඵලය තමයි අපි දකින්නවා අහනවා දැනෙනවා දැනගන්නවා කියන කාරණාවේ අපේ සිත පිහිටන්නේ මේ ආයතන හයම ක්‍රියාකාරීත්වය අනුව අපට සතර කොටසකට බෙදෙනවා දිට්ඨ සුත මුත විඤ්ඤාත ඇස නිසා දැකීම කන නිසා ඇසීම නාසය දිව කය මේ ආයතන තුනටම තියෙන්නේ සුවඳ දැනගන්නවා රස දැනගන්නව දැනීමක් පහස දැනීමක් මේ ආයතන තුනටම එකතු කරලා කියනවා මුත කියලා දැනීම සිතින් කරන්නේ දැන ගැනීම විඤ්ඤාත දිට්ඨ සුත මුත විඤ්ඤාත බාහ්‍ය දාරුචීරිය රහතන් වහන්සේ බුදුහාමුදුරුවන්ගෙන් අහගත්ත එකම බණ මෙච්චරයි දිට්ඨේ දිට්ඨමත්තං භවිස්සති සුතේ සුතමත්තං භවිස්සති මුතේ මුතමත්තං භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති මෙන්න මේ ආයතනයන්ට අරමුණු ගැතිලා එන ක්‍රියාවලිය දැකීමෙන් ඇසීමෙන් දැනීමෙන් දැනගැනීමෙන් අවසන් කරන්න පුළුවන් නම් එතන නිර්මාණය වෙන්නේ රහතන් වහන්සේ කෙනෙක් අපිට දැකීම දැකීමකින් අවසන් වෙලා නැහැ ඇසීම ඇසීමකින් අවසන් වෙලා නැහැ දැනීම දැනීමකින් අවසන් වෙලා නැහැ දැනගැනීම දැනගැනීමකින් අවසන් වෙලා නැහැ හැබැයි දැකීම ඇසීම දැනීම දැනගැනීම රහතන් වහන්සේට පමණක් නෙවෙයි අපටත්. ඒ ඇසීම දැනීම දැකීම දැනගැනීම ඒ ඒ මොහොතේම නිරුද්ධ වී යනවා. ඒ නිරෝධයෙන් මැරිච්ච බව නොදන්න අපි දැකපු දේට සාපේක්ෂකව සිතන්න සොයන්න යොමු වෙනවා. ඇහුණු දෙයට සාපේක්ෂකව සිතන්න සොයන්න විමසන්න පෙළඹෙනවා ගමන ඉවරයක් වෙන්නේ නැහැ දැනුමු දැනගත්තු දෙයට සාපේක්ෂකව අප සිතන්න විමසන්න පෙළඹෙනවා එනිසා අපට දැකීම දැකීමකින් අවසන් වෙලා නැහැ ඇසීම ඇසීමකින් අවසන් වෙලා නැහැ දැනීම දැනගැනීම එතනින් අවසන් වෙලා නැහැ. ඒ කියන්නේ අපේ ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය භාවනාව අපි හඳුනගෙන නැති නිසා. මෙන්න මේ ඇතුළත තියෙන ධර්මතාවයන් තුල අපට කියා දෙන මෙන්න මේ ඉගෙනීම මොකක්ද කියලා හොඳින් හොයලා විමසලා බැලුවොත් අපට අර ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී කියවුණු සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්නං ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා. අපටත් පුළුවන්කම තියෙනවා ඒ ආර්ය උපේක්ෂාවෙහි පිහිටලා දැකීම ඇසීම දැනීම දැනගැනීම එතනින් අවසන් කරන්න. ඒ ආර්ය උපේක්ෂාවෙහි පිහිටන්න මෙන්න මේ කරුණ අතර කියවෙන දහම පිළිබඳවයි අපි හොඳින් නුවණින් අර්ථ පරීක්ෂණ කරලා විමසලා දැනගන්න ඕන. දැන් ඇහැට රූපය ගැටුණාම ඒ හේතුව නිසා උපදින්නේ විඥානය. සිත උපන් නිසා සිතෙහි උපදිනවා වේදනා සංඥා සංඛාර. දැන් හේත් රූපයන් නිසා උපදවන්න පුළුවන් සිත. සිතෙහි උපදින්නේ විඳින බව, හඳුනන බව, කල්පනා කරන බව. වේදනා කියලා කියන්නේ විඳින බව. සැප වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා, සැපද නොවු දුක්ද නොවු වේදනා, තුන් වේදනාවක් තියෙනවා. සංඥාව කියන්නේ හැඳිනීම. හැඳිනීම දහමේ අපට මේක උගන්වනවා මරීචි කූපමා සංඥා. සංඥාව මිරිඟුවක් වගේ කියලා. මිරිඟුව කියන්නේ දැඩි අවුස්මී ඇති කල ඈතින් පෙනෙන දර්ශනයක්. එහෙත් කාන්තාරයේ විසෙන වැලිමුව මිරිඟුව දකින්නේ වතුර හැටියට. මිරිඟුව ඇති තැන වතුර දකින මෝපෝ වතුර සොයාගෙන ගිහිල්ලා කාන්තාරය අතරමං වෙලමිය යනවා. එතකොට මිරිඟුව කියලා කියන්නේ පෙනෙන ස්වභාවයක් විතරයි. මිරිඟුවට වතුර කියලා රැවටුනොත් ඔහුගේ විනාශය විපත එතනමයි. එනිසා අපි හඳුනා ගන්න ඕන සංඥාව කියන්නේ හැඳිනීම. හරි හැඳිනීමක් වෙන්නත් පුළුවන්, වැරදි හැඳිනීමක් වෙන්නත් පුළුවන්. මිරිඟුවේ මිරිඟුව හැටියටම හැඳින ගත්තොත් හොඳයි. මිරිඟුවේ වතුර හැටියට නම් දැනගත්තේ හඳුනගත්තේ හඳුනගත්ත දෙයට සාපේක්ෂකවයි විතර්කයේ කල්පනා කරන්නේ අපි. යං සංජානාති තං විතක්කේති කියනවා. හඳුනගත්ත දෙයට සාපේක්ෂකවයි මානසිකාරය මෙනෙහි කිරීම සිටීම. සිතන දෙයට අනුවයි දැන ගැනීම. දැන් අපි යමු අපි ගත්ත නිදර්ශනයට. අපේ ඇහැට ගැටුණු එකම අරමුණ අපිට විවිධ විදියට දැනගැනීමේ උත්තර, විවිධ උත්තර ලැබුණි කොහොමද කියලා. එතකොට අපිට වෙලා තියෙන්නේ හැට රූපයේ ගැටිලා චක්කු විඥානයේ ඉපදිලා තුන් දෙනාගේ එකතු ස්පර්ශය නිසා විඳීම, හඳුනන බව, කල්පනා කිරීම, දැනගැනීම. අම්මා කියලා දැනගත්තා, බිරිඳ කියලා දැනගත්තා, අක්කා කියලා දැනගත්තා, නංගි කියලා දැනගත්තා, ලොකු අම්මා කියලා දැනගත්තා, පුංචි අම්මා කියලා දැනගත්තා, අත්තම්මා කියලා දැනගත්තා. එතකොට දැනගැනීම ඇති වෙන්නේ කොහමද? යම් විතක්කේති තං ජානත. විතර්ක කළ හැටියට. අපි එක එක කෙනා කල්පනා කළ හැටියට තමයි දැන ගැනීම වුණේ. අපි කල්පනා කළ කුමකටද? අපේ මානසිකාරය අපි මෙනෙහි කිරීම කළ කුමකටද? යං සංජානාති තං විතක්කේති. අපි කල්පනා කළේ සංඥාවට. එතකොට අපි හැමෝම මිරිඟුව දැක්කේ, මිරිඟුවයි තිබුණේ, හැබැයි අපි මිරිඟුව වතුර හැටියට බාරගෙන තියෙනවා. අපට පෙනුනේ මිරිඟුව ඡායාව. අපි අම්මා හැටියට, බිරිඳ හැටියට, අක්කණන්ගේ හැටියට, ලොකු අම්ම පුංචි අම්ම හැටියට, අත්තම්ම හැටියට කල්පනා කරලා තියෙන මිරිඟුව දිහා බලාගෙන. මිරිඟුව කියන්නේ තියෙනවා වගේම පේන, එහෙත් නැති දෙයක්. මෙන්න මේ හිතේ උපදින සංඥාව තියෙනවා වගේම පේනවා, එහෙත් පවතින දෙයක් නම් නෙවෙයි. මිරිඟුව අල්ලන්න හැදුවොත් අල්ලන්න පුළුවන් එකක් නෙමෙයි, පෙනෙන ස්වභාවයක් විතරයි. මෙන්න මේ ධර්ම කාරණාව තමයි මේ සංසාරයෙන් ඈතර වෙන්න අපි ඉගෙන ගන්න තියෙන ධර්මතාවය. මොකක්ද මේ කියන්නේ? කොතනද මේ කියන්නේ කියලා අපට අවිසියයි. ඇයි? අපි අපේ හිතගෙන අපි දන්නේ නැති නිසා. අපි හිතාගෙන හිටියේ හැමදාම ඇහැට රූපේම තේුණා, කනට ශබ්දේම ඇහුණා, නාසයට ගන්ධේම, දිවට රසය, කයට පහස ලැබුණාම අපි ඒ අරමුණම රූපේම දැනගත්තා. රූපේමයි විඳින්නේ, රූපේමයි හඳුනන්නේ, රූපය ගැනමයි කල්පනා කරන්නේ කියන වැරදි අදහසක අපි ඉන්නවා. ශබ්දේමයි අපි විඳින්නේ, ශබ්දේමයි හඳුනන්නේ, ශබ්දේමයි කල්පනා කරන්නේ. ගන්ධේමයි විඳින්නේ, ගන්ධේමයි හඳුනන්නේ, ගන්ධේමයි කල්පනා කරන්නේ. රසේමයි විඳින්නේ, රසේමයි හඳුනන්නේ, රසේමයි කල්පනා කරන්නේ. පහසමයි විඳින්නේ, පහසමයි හඳුනන්නේ, පහසටමයි කල්පනා කරන්නේ. ඒ ආයතනයට අරමුණු ගැටුණු අරමුණමයි අපි විඳින්නේ, හඳුනන්නේ, කල්පනා කරන්නේ කියන දැනුමක තමයි මේ පුතග්ජන ලෝකය පවතින්නේ. දැන් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන මෙන්න මේ ක්‍රමය, මේ ක්‍රමය සිදු වෙන්නේ නැහැ. මේ තුළ තියෙන්නේ මිත්‍යාවක්, අවිද්‍යාවක්, නොදැනීමක්, මෝහයක්, මුලාවක් කියලා බුදුනුවණින් දැක උන්වහන්සේ අපට දේශනා කරනවා. දැන් අපි බලන්න ඕන ලෝකේ අපි පිළිගත්ත, ලෝකයේ පිළිගත්ත දේ ඇත්තක්ද? බුදුහාමුදුරුවන්ගේ සරුවත්ම දේශනාව සත්‍යයක්ද? මෙන්න මේ දෙක අතරේ අපි විමර්ශනයක් කරලා ලෝකේ තියෙන මතයේ දිවැරදි, බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ ඒ අදහසද නිවැරදි කියලා අපි හඳුනාගත්ත දවසට අපි බුදුරජාණන් වහන්සේවත්, උන්වහන්සේගේ ධර්මයත්, මහසඟරුවනත් පිළිබඳව සැබෑ අවබෝධයක් ලැබුවා වෙන්නේ එදාට. එතකන් අපට තුනුරුවන් පිළිබඳව සැබෑ ප්‍රසාදයක් නැහැ. මේ ඇත්ත දැනගත්තට පස්සේ අපට පේනවා ලෝකය කියන්නේ සිහිනයක් නේද කියලා. ලෝකය කියන්නේ මායාවක් බව, ලෝකය කියන්නේ සිහිනයක් බව, ලෝකය යනු මිරිඟුවක් බව අපට අවබෝධ වෙන්නේ මෙන්න මේ ඇත්ත විමසගත් දවසට. ඒ ඇත්ත දැනගත් පමණකින් ඉන්ද්‍රිය භාවනාව පවත්වන්න හරි ලේසි හරි පහසුයි. උම්මිලෙත්වා නිමිලෙය නිමිලෙත්වා උමිලෙය. පියාගත් ඇස් අරින්න කලින් ඇරගත් ඇස් පියා ගන්න කලින් උපන් මනාප මනාපේ දාට දුරු කරන්න පුළුවන් වෙනවා. අපි දැන් මෙන්න මේ ටික පුංචි නිදර්ශන කීපයක් අරගෙන හඳුන ගන්න බලමු. අපි දන්නවා අපි හැමෝටම ලේසි පහසු සරල නිතර හමු වෙන තැනකින් අපි නිදර්ශන කීපයක් අරගෙන මේක සත්‍යයක් තියෙනවද කියන අනුමාන දැක්මක්වත් ඇති කරගන්න අපි බලමු. අපි හැමදාම දවසකට කීප වතාවක් නිතර ඇසුරු කරන තැනක් තමයි කණ්ණාඩිය. මුහුණ බලන කණ්ණාඩිය. දැන් බලන්න ඔබ මුහුණ බලන කණ්ණාඩිය ළඟට එබෙන හැම වාරයකම ඔබට පෙනිලා තියෙන්නේ, ඔබ හිතලා තියෙන්නේ, ඔබ දැනගෙන තියෙන්නේ මේ තේන්නේ මමමයි, මගේමයි, මාවමයි, රූපේමයි කියලා. පෙනෙන්නේ රූපේමයි කියන අදහස ඔබේ හැම මොහොතකම තරාගෙන තියෙන්නේ, පිළි අරගෙන තියෙන්නේ. පෙනෙන්නේ මමමයි, මගේමයි, මාවමයි කියන අදහසයි තමයි ඔබ පිහිටලා තියෙන කණ්ණාඩිය ළඟ. දැන් බලන්න ඒ පිළිගැනීමක්ද කියලා. කණ්ණාඩියෙන් ඔබ දකින දෙය, රූපේද? කණ්ණාඩියෙන් දකින දෙය රූපේද? දැන් ටිකක් දැස් අඩවන් කරගෙන විමසලා බලන්න. ඒ දර්ශනය සිහි කරලා බලන්න. කණ්ණාඩියෙන් පෙනෙන රුව සජීවීද? කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇටෑට මිදුළු වකුගඩු ආදී මේ අවයවයන්ගෙන් යුක්තද? දැන් අපිට හිතලා බැලුවොත් අපට පේනවා අමුතු ලොකු ගැඹුරු නුවණක් ඕනේ නැහැ. කණ්ණාඩියෙන් අපේ රූපේම පේනවා, මාවම පේනවා, පෙනෙන්නේ මගේමයි මාවමයි කියලා හිතනට හැබැයි කණ්ණාඩියෙන් දැකලා තියෙන්නේ මාව නම් නෙමෙයි, රූපේ නම් නෙමෙයි. එහෙනම් දැන් අපට හසු වෙනවා, හමු වෙනවා රූපය හා රූප ඡායාව කියන දෙක. රූපය හා රූප ඡායාව කියන දෙක පිළිබඳව අපට නුවණක් ඇති කරගන්න පුළුවන්. කණ්ණාඩියෙන් ඉදිරියේ තියෙන රූපය සතර මහා ධාතුව, කෙස්ලොම් නියදත් සම්මස්නහර ආදීන් හටගත් සජීවී කය. කණ්ණාඩියෙන් අපට පෙනෙන්නේ ඡායාව, ප්‍රතිබිම්බය. දැන් බලන්න අපි පෙනුනේ මොකක්ද? පෙනුනේ ප්‍රතිබිම්බය. ප්‍රතිබිම්බය දිහා බලලා, ප්‍රතිබිම්බය දැකලා අපි හිතුවේ මොකක් ගැනද? සිතින් අතින් අල්ලගත්තේ මොකක්ද? කණ්ණාඩිය ළඟ ඔබ කිසි දවසක කය දැකලා තියෙනවද? රූපය දැකලා තියෙනවද? රූපය හසු වෙලා තියෙනවද? ඔබට මේ මුළු ජීවිත කාලයේම කවදාවත් ඔබට ඡායාව හම්බ වුණා මිස, මිරිඟුව හමු වුණා මිස, ප්‍රතිබිම්බය හමු වුණා මිස රූපය දැක්කේ නැහැ කවදාවත්. හැබැයි ඔබ අද මේ මොහොත වෙනකම්ම ඡායාව ඡායාව හැටියට මිරිඟුව මිරිඟුව හැටියට හඳුනාගත්තේ නෑ. ඔබ ඒ මිරිඟුව ඡායාව දිහා බැලුවම රූපයමයි මමමයි මගේමයි කියන වැරදි දෘෂ්ටියකින් වැරදි අදහසකින් ඡායාවත් රූපයත් දෙක එකක් කළා ඔබ. දැන් බලන්න පෙනුනේ මොකක්ද කියලා. ඒ වැරදි දෘෂ්ටිය වැරදි සංකල්පය ඇති කළ ප්‍රතිඵලය මොකක්ද? දැන් ඔබට කැමැත්ත අකමැත්ත උපදින්න හේතුව කාරණාව මෙන්න මෙතන හසු වෙනවා. කැමැත්ත අකමැත්ත උපදින්න හේතුව කාරණාව මෙතන හසු වෙනවා. ඔබ ඒ ප්‍රතිබිම්බයේ දිහා බලලා කොණ්ඩෙ ලස්සනයි, මූණ ලස්සනයි, ඇස් ලස්සනයි, දත් ලස්සනයි, ඇඟ ලස්සනයි කියලා සතුටු වුණා. කොණ්ඩෙ ඉදිලා, ඇස් ගිලිලා, දත් හැලිලා, හම රළි වැටිලා, ඇඳුම කිලුටු වෙලා, අවලස්සන වෙලා කියලා දුක්ඛ දෝමනස් සහගත බවකුත් ඇති කරගෙන තියෙනවා. දැන් ඔබ සතුටු සිතත් අසතුටු බවත් සතුටු සිතත් අසතුටු බවත් දෙකම උපදවාගත්තේ කොතනද? කුමක් දැකලාද? කුමක් ඇති තැනද? ඡායාව රූපයයි කියලා හිතාගත්තන ඡායාව රූපයයි කියලා පේන්නේ මමමයි මගේමයි කියන මෝඩ අදහස උපන් නිසා එහි ප්‍රතිඵලය වුණේ මේ පේන්නේ රූපයයි කියන වැරදි තැනට වැටුණු එක. දැන් අපි රූපේ ගුණ දොස් තමයි දැක්කේ. රූපේ ලස්සන අවලස්සන බව තමයි බැලුවේ. දැන් රූපේ අවලස්සන හා ලස්සන විතර්ක කළේ හිතුවේ මෙනෙහි කළේ සංඛාර කළේ පෙනුනේ කුමක් දිහා බලාගෙනද? යං සංජානාති තං විතක්කේති කියන තැන අනුමාන දැනුමක් ඇති කරගන්න මේ තුල. පෙනුනේ ඡායාව. හිතුවේ රූපයක් ගැන. හිතුවේ මම ගැන. හිතුවේ මගේ ගැන. දැන් මම ගැන, මගේ ගැන, රූපය ගැන හිතන්න ඔබට තියෙන අයිතිය මොකක්ද? ඡායාවක් ප්‍රතිබිම්බයක් දිහා බලාගෙන. රැවටීම නිසා. මෝඩකම මුලාව නිසා. කන්නාඩිය ළඟ මෙබඳු රැවටීමක් වන අපි සලායතනය ළඟත් මේ විදිහේම රැවටීමක් තියෙනවා කියලා අනුමාන දැනුමක්වත් ලබන්න. කන්නාඩිය ළඟත් මෙහෙමම රැවටෙනවා නම් සලායතනයේදීත් මේ රැවටීම මේ ආකාරයෙන්ම සිද්ධ වන්නේද කියලා හිතන්න හොයන්න පෙළඹෙන්න. දැන් බලන්න තවදුරටත් කන්නාඩිය ළඟ අපි රැවටීම තුළ පෙනෙන්නේ රූපයයි කියලා බාරගත් තැන පෙනෙන්නේ රූපයයි කියලා බාරගත් තැන නොපෙනෙන නොදැක්ක රූපයක් පිළිබඳවයි කැමැත්ත අකමැත්ත උපදවාගෙන තියෙන්නේ. දැන් බලන්න රූපය ගැන කැමැත්ත හෝ අකමැත්ත උපන්නේ. ලෝභ සහගත බව හෝ ද්වේෂ සහගත බව උපන්නේ රූපයක් ඇති තැනද රූපයක් නැති තැනද, රූපයක් දැකලාද රූපයක් හමුවලාද. හොඳට පැහැදිලි මිනි දර්ශනය. දැන් අපිට පුළුවන්කම තියෙනවා මේ ප්‍රතිබිම්බය දිහා බලාගෙන, මේ ප්‍රතිබිම්බය දිහා බලාගෙන කුසල් අකුසල් දෙකම උපදවන්න පුළුවන්. දැන් අපි ඊයේ කතා කළා මලකට රැවටුණාම මල පස්සේ ගිහිල්ලා දස අකුසලය ත්‍රිවිධ කර්මය රැස් කරගෙන අපායාදී දුගතියට යන ගමන දකින දේ ඇත්ත නොදැක්කහම ඉන්හිහාට යන සිදුවෙන ගමන ක්‍රියාව ගැන අපි කතා කළා ඊයේ නිදර්ශන අරගෙන. මලක දකින්න වල බලන්න කය අවදි කරගෙන යන හැටි, අතින් අල්ලලා බලන හැටි, සිප ගන්න හැටි, සිතට ගැළපීමෙන් ඒ අයිති කරගන්න තමාසන්තකයට ගන්නට කරන උත්සාහය තුල ත්‍රිවිධ කර්ම රැස් වෙන හැටි අපි ඉගෙන ගත්තා. දැන් මෙන්න මේ නිදර්ශනයේ තුලත් අපි ටිකක් ප්‍රමාද වෙලා විමසල බැලුවට පාඩුනේ ආයතන ටික හඳුන ගන්න ලේසි. දැන් පෙනෙන්නේ ප්‍රතිබිම්බය, එහෙත් රූපයයි කියන වරදවා ගැනීම සිද්ධ වුණොත් ඒ වරද තුල අපට පුළුවන්කම තියෙනවා කුසලය හා අකුසලය කියන දෙකම උපදින්න, උපදවන්න. මේ කය සුභයි, ලස්සනයි, හොඳයි, ප්‍රසන්නයි කියලා හිතන්නත් පුළුවන්. මේ කය විරූපී, අවලස්සන වෙලා කියලා දෝමනස්සහගත බවක් ඇති කරගන්නත් පුළුවන්. මේ අකුසල පැත්ත. ඕකෙම කුසල පැත්තකුත් තියෙනවා. ප්‍රතිබිම්බය දැකලා රූපයයි කියලා හිතාගෙන වරද වෙලා. හැබැයි පුළුවන් මේ කෙස් ලොම් නිය දත් සම්මස්නහර ඇට ඇට මිදුළු අසුභාසාර දුගඳ පිළිකුල් දේ බවට බලන්න. මේ ඇහෙන් ගලන කබ කඳුළු අසාර දුගඳ පිළිකුල් දේ හැටියට මෙනෙහි කරන්න පුළුවන්. මේ නහයෙන් ගලන කහපාටට පිළිගඳට ගලා යන හුටු අසුභ අසාර දුගඳ පිළිකුල් නේද කියලා මෙනෙහි කරන්න පුළුවන්. කටින් ගලන සෙමසොටු අසුභ අසාර දුගඳ පිළිකුල් දේවවට මෙනෙහි කරන්න පුළුවන්. කනින් ගලන කලාඳුරු අසුභ අසාර දුගඳ පිළිකුල් දේවවට මෙනෙහි කරන්න පුළුවන්. කයින් ගලන දහදිය අසුභ අසාර දුගඳ පිළිකුල් දේවවට මෙනෙහි කරන්න පුළුවන්. පිට වෙන මල මුත්‍රා කොච්චර අසුභ අසාර දුගඳ පිළිකුල්ද කියලා බලන්න පුළුවන්. මේ හැමට යටින් තියෙන සිවිය, සිවියට යටින් තියෙන මස, මසේ පිහිටි නහරවැල්, ඒ මත දිවෙන ලේ ධාතුව, මසේ පිහිටි මේදය, මසට නහරට යටින් පිහිටි ඇටකටු, ඒ යටින් පිහිටි ඇට මිදුළු, මේ හැම එකක්ම සිහි කර කර මෙනෙහි කර කර අසුභ බව බලන්න පුළුවන්. මේක අකුසල් නෙවෙයි, මේ කුසලයි. එහේ අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි, සිත අනිත්‍යයි කියලා බලන්නත් පුළුවන්. ප්‍රතිබිම්බේ රූපයයි කියලා හිතාගෙන මේ දා කුසලේ නෙවෙයි මේ ද භාවනාව. හැබැයි දැන් මෙතන තියෙනවා මේ කුසලයේ අකුසලයේ උපදවපු තැන මේ දෙදෙනාටම වෙච්ච වැරද්දකුත් තියෙනවා. දෙන්නම ප්‍රතිබිම්බය රූපයයි කියලා හිතාගෙන රූපයක ලස්සනව ලස්සන බවයි අසුභාසාර අනිත්‍ය බවයි මෙනෙහි කරන්නේ. තියෙන්නේ ප්‍රතිබිම්බය දෙදෙනාටම වෙච්ච එක වැරද්දක් තියෙනවා. ප්‍රතිබිම්බයේ ඇති තැන රූපයයි කියලා හිතාගත් බවක් තියෙනවා. රූපයයි පේන්නේ කියලා මාවයි දකින්නේ කියලා හිතාගෙනයි මේ සුභ බවට හෝ අසුභ බවට අනිත්‍ය බවට මෙනෙහි කළේ. ඔන්න අපට කියවෙනවා අවිජ්ජා පච්චා සංඛාරා. අවිද්‍යාවගේ ප්‍රත්‍යයෙන් සංඛාර සංඛාර. සංඛාර කිව්වේ මොනවද? පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර. පුඤ්ඤ සහගතව මෙනෙහි කරනවා, අකුසල සහගතව මෙනෙහි කරනවා, ආනිඤ්ඤ ධ්‍යාන කුසල චේතනා සහිතව මෙනෙහි කරනවා. දැන් බලන්න මේ තුනම පුඤ්ඤාභි සංඛාර කියනකොට චතුර්ථ ධ්‍යාන කුසල චේතනාව දක්වා පුණ්‍ය චේතනා ටික පුඤ්ඤාභි සංඛාර. කාය වාක් මනෝ ක්‍රියාවට නගන අකුසල චේතනා ටික අපුඤ්ඤාභි සංඛාර. අරූපී ධ්‍යාන කුසල චේතනා ටික ආනිඤ්ඤ සංඛාර. මේ තුන් සංඛාරයෝම අවිද්‍යාපත්‍ය. දැන් බලන්න අවිද්‍යාව මොකද්ද, සංඛාරය මොකද්ද කියලා අර නිදර්ශනේ. ප්‍රතිබිම්බයේ ඇති තැන රූපයයි කියන වැරදි වැටහීම ලැබුවා. චතුරාර්ය සත්‍ය නුවණ අහිමිව ගියා. ප්‍රතිබිම්බයේ ඇති තැන රූපයයි කියලා හිතාගෙන රූපේ නিত্য බව, ආත්ම බව, සුභ බව බලලා අපුඤ්ඤාභි සංඛාර පහල කරගත්තා. රූපේ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව බලලා පුඤ්ඤාභි සංඛාර පහල කරගත්තා. දැන් පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර දෙකම අවිද්‍යාව කියන මෝඩකම යෙදිලා තියෙනවා කියලා අපට පේනවා. මේ ප්‍රතිබිම්බයට කණ්ණාඩියට සාපේක්ෂකව මෙතන විමසලා බලනකොට. දැන් මේ මෙච්චර මේ පැහැදිලි කරන්න උත්සාහ කළේ කණ්ණාඩිය ළඟට ගියාම අපට පෙනෙන්නේ මොකක්ද, දකින්නේ මොකක්ද, එහෙත් අපි හිතන්නේ මෙනෙහි කරන්නේ කුමක් ගැනද කියන කාරණාව තේරුම් ගන්න. යං සංජානාති තං විතක්කේති, යං විතක්කේති තං විජානාති කියන තැන තහවුරු වෙන්නේ එතන. සංඥාවටයි හිතන්නේ හිතන දේ දැනගන්නේ. දැන් පෙනෙන්නේ ප්‍රතිබිම්බය බාරගත්තේ රූපය හැටියට, මම මගේ කියන හැඟීමෙන්. එතකොට අපි හිතුවේ මම මා ගැන, රූපය ගැන හිතුවේ. හිතන හිතන පිළිවෙලටයි දැනගත්තේ. දැන් අර නිදර්ශනය බලන්න. කණ්ණාඩියෙන් පෙනෙන ප්‍රතිබිම්බය වගේම එහෙට ගැටුණු රූපය නිසා ඡායාවක් හටගෙන තියෙනවා. ඒ ඡායාව මොකක්ද? ඒ ඡායාව, ඒ සංඥාව දිහා බලාගෙන තමයි අපි අම්මා කියලා විතර්ක කළේ. අක්කා කියලා, පුංචි අම්මා, ලොකු අම්මා කියලා, බිරිඳ කියලා විතර්ක කළේ රූපය දැකලා නෙමෙයි, රූප ඡායාව දැකලා. එසත් රූපයත් චක්කු විඥානයත් තුන්දෙනාගේ එකතුවෙන් හටගන්නවා වේදනා සංඥා සංඛාර. අර විදිහමයි, අර ධර්මතාවයමයි. දැන් සිතට පේන්නේ සිතේ උපන්දේ. දැන් අපි කණ්ණාඩිය ළඟ පෙනුනේ කණ්ණාඩියේ හටගත්ත දේ. ප්‍රතිබිම්බය කියන ධර්මතාවය අපට ලැබෙන්න හේතු කාරණා තුනක් ඕන. කණ්ණාඩියක් ඕන, ඒ ඉදිරියට පැමිණි රූපය තියෙන්න ඕන, ආලෝකය තියෙන්න ඕන. ආලෝකය නොතිබුණොත් කණ්ණාඩියේ රූපය තිබුණත් ප්‍රතිබිම්බයක් හම්බ වෙන්නේ නැහැ. කණ්ණාඩියයි ආලෝකයයි දෙකම තිබුණාට රූපයක් ඇතන්ට නොගියොත් ප්‍රතිබිම්බයක් හමු වෙන්නේ නැහැ. ආලෝකයයි රූපයයි දෙකම තිබුණාට කණ්ණාඩිය නැත්තම් ප්‍රතිබිම්බයක් හම්බ වෙන්නේ නැහැ. ප්‍රතිබිම්බයක් හම්බ වෙන්න කණ්ණාඩියයි රූපයයි ආලෝකයයි කියන මේ තුනම එකතු වෙලා තියෙනවා. මේ තුනම එකතන් වෙච්ච තැන ප්‍රතිබිම්බයක් අපට හමු වෙලා තියෙනවා. ප්‍රතිබිම්බයක් ඡායාවක් හමු වෙලා තියෙනවා. මේක සමකර ගන්න ඇහත් රූපවත් චක්කු විඥානයත් ඇති තැන පෙනෙන සංඥාව. පෙනෙන සංඥාව. දැන් සිතේ හටගත්ත දේ තමයි වේදනා සංඥා සංඛාර කියන හිතටයි තියෙනවා. බාහිර වූ රූපයටයි තියෙ දේවල් නෙමෙයි. මේ හේතු නිසා හටගත්ත දේවල්. දැන් ප්‍රතිබිම්බය කියන්නේ කණ්ණාඩියද නොවේ, රූපයද නොවේ, ආලෝකයද නොවේ. ප්‍රතිබිම්බේ රූපයක් නෙමෙයි, කණ්ණාඩියක් නෙමෙයි, ආලෝකයක් නෙමෙයි. මේ හේතු තුන නිසා මේ හේතු ඇතිකල්ලි හටගත්ත පෙනෙන ස්වභාවයක් විතරයි. එහෙනම් මෙන්න මේ ඇහත් රූපයත් චක්කු විඥානයත් ඇති කල්හි වේදනා සංඥා මෙන්න මේ ධර්මියෝ හිතේ පහළ වෙනවා. අර කණ්ණාඩියේ ප්‍රතිබිම්බේ ඡායාව හට ගන්නවා වගේ විඳින බව, හඳුනන බව, කල්පනා කරන බව ඇති වෙනවා. දැන් බලන්න මෙතනදී ඔබට පෙනුනේ රූපේ නෙමේ රූප ඡායාව වගේ. සිත දකින්නේ රූපේ නෙවේ. සිතට රූපේ දකින්න බෑ. සිත දකින්නේ මේ ඡායාව. වර්ණ ඡායාව. හැබැයි හිතා ගන්නවා ප්‍රතිබිම්බය දැකලා රූපයයි කියලා හිතාගත්තා වගේ මෙන්න මේ ධර්මතාවය නොදන්න තාක්කල් අපි රැවටෙනවා. රූපයම විඳිනවා, රූපයමයි හඳුනන්නේ, රූපය ගැනමයි කල්පනා කරන්නේ කියලා. දැන් කවදාවත් හිතට ධම්ම කියන කොටස මිස, සිතට සිතුවිලි මිස, සිතට රූපයක් බලන්න දකින්න බෑ. සිතට පුළුවන් සිතුවිලි දකින්න විතරයි. මන ධම්ම, සිතට අරමුණ ධම්ම. ධම්ම කියලා කියේ සිතුවිලි වලට, වේදනා සංඥා සංඛාර. එතකොට සිතට ප්‍රේන්නේ රූපය නෙමෙයි, මේ හේතු නිසා හටගත්ත දේ මිරිඟුව ඡායාව. කණ්ණාඩිය ළඟ අපි ප්‍රතිබිම්බය දැකලා රූපයයි කියලා හිතාගත්තා වගේම මෙතනදීත් මේ පෙනෙන්නේ රූපයමයි කියන තැනින් තමයි බාරගන්නේ. රූපේම දකින්නවා කියන තැනකින් තමයි
අරගන්නේ. රූපය කියන මට්ටමින් තමයි හිතන්නේ. දැන් මේක තමයි ධර්මතාවයේ ස්වභාවය. දැන් එතකොට අපි යමක් කෙනෙක් දෙයක් හැටියට දැනගන්නවා කියන තැනට එනකොට මෙන්න මේ ධර්මතාවය යෙදිලා ඇහැට රූපය, කනට ශබ්දය, නාසයට ගන්ධය, දිවට රසය, කයට පහස, සිතට සිතුවිලි ගැටුණාම ඒ නිසා හටගෙන තියෙන්නේ ස්පර්ශය. ස්පර්ශය නිසා වේදනා, සංඥා, සංකාර පහළ වෙනවා. විඳින බව, හඳුනන බව, කල්පනා කරන බව, සිතේ උපදින ධර්මය පහළ වෙනවා. එතකොට අරමුණ වාරගෙන අරමුණ පිළිබඳව හිතලා තියෙන්නේ සිතින්. සිතින් සිතීමේ ක්‍රියාව කරලා තියෙන්නේ ආයතනයට ගැටිච්ච අරමුණ හම්බ වෙලා නෙමෙයි. ඡායාව දිහා බලාගෙන මරීච රූපමා සංඥා මිරිඟුව දිහා බලාගෙන මිරිඟුව දිහා බලාගෙනයි මානසිකාරය පවත්ලා තියෙන්නේ. ඔන්න ඒ හේතුව නිසා තමයි අපිට අර ඇහැට ගැටිච්ච එකම අරමුණ පිළිබඳව විවිධ දැනගැනීම් ආවේ. අපි අපට පෙනිච්ච සංඥාවට අපි එක එක විදිහට හිතුවා. අම්මා කියලා හිතුවා, නංගි කියලා හිතුවා, බිරිඳ කියලා හිතුවා, අක්කා කියලා හිතුවා, ලොකු අම්මා කියලා හිතුවා, පුංචි අම්මා කියලා හිතුවා, අත්තම්මා කියලා හිතුවා. හිතුවේ එතකොට මිරිඟුව දිහා බලාගෙන සංඥාව දිහා බලා යං සංඥානාති තං විතක්කේති. සංඥාව දිහා බලාගෙන තමයි මේ විතර්කය මේ මනස්කාරය වෙලා තියෙන්නේ. එතකොට මොනවාම් විදියකින් හෝ අපට ආයතනයට අරමුණ ගැටිලා දැනගන්නවා කියන තැනට එනකොට දකින්නවා, අහනවා, දැනිනවා, දැනගන්නවා කියන තැනට එනකොට මෙන්න මේ ස්වභාවික ධර්මතාවයේ වෙනසක් නැතුව සිද්ධ වෙනවා. ඒක කාගෙවත් වෙනසක් නැහැ. ආරි අනාරි භාවයේ වෙනසක් නැහැ. මේ ධර්මතාවයේ මත තමයි මෙතනට එන්නේ. එතකොට මෙතනට ආවහම මේ විදිහේ දැනගැනීමකට ආවහම අපි මොකද්ද කරන්නේ? මෙන්න නිබඳු ධර්මතාවයක් ඉදිරියයි මේ දැනගැනීම ආවේ කියලා නුවණ අපට නොතිබුණොත් අපි මේ දැනගත්ත දෙයට සාපේක්ෂකව සුභා සුභ වශයෙන් සිතන්න, මෙනෙහි කරන්න, විමසන්න, සොයන්න පටන් ගන්න. දැන් අපිට අම්මා කියලා දැනගත්ත එක, අක්කා කියලා, නංගි කියලා, ලොකු අම්මා, පුංචි අම්මා, අත්තම්මා, බිරිඳ කියලා දැනගත්ත එක වැරදි නෑ. ඒක පෙර අවිද්‍යා සංඛාරය නිසා ඒක එහෙම සිද්ධ වුණා. හැබැයි මෙන්න මේ දැනගැනීමට ආවේ මේ හේතු ටික යෙදিলা, මේ හේතු නිරුද්ධ වෙනකොට මේ දැනගැනීම පවතින විදිහක් නෑ. දැනගැනීමට රැඳෙන්න විදියක් නැහැ. මේ එකම මැරෙන්න ඕන ධර්මතාවයක්. ඇහැ රූපේ දෙක වෙනකොට චක්කු විඥානේ නිරුද්ධ වෙනවා. චක්කු විඥානේ නිරුද්ධ වෙනකොට චක්කු සම්පස්සේ නිරුද්ධයි. චක්කු සම්පස්සේ මැරෙනකොට වේදනා, සංඥා, සංඛාර මේ සියල්ලද නිරුද්ධයි. ඇති වෙනවා වගේම නැති වෙන ධර්මතාවයක්. පටිච්ච සමුප්පන්න ධර්මතාවයක්. මේ හේතුව නිසා මේ හේතුව, මේ හේතුව නිසා මේ ඵලය, මේ ඵලය නිසා මේ හේතු, මේ එකිනෙකට සම්බන්ධ වෙච්ච හේතුඵල ධර්මතාවය මෙතන වෙදලා තියෙන්නේ. හේතු රූපයන් නිසා චක්කු විඥානය කියන ඵලය ඇති කරලා තියෙනවා. හේතුපියත් චක්කු විඥානයත් කියන තුන් දෙනා නිසා ස්පර්ශය කියන ප්‍රතිඵලය හදලා තිනවා. ස්පර්ශය කියන ඵලය හේතුවක් බවට පත් වෙනින් වේදනා සංඥා සංඛාර කියන ඵලය ඇති කරලා තිනවා. මේ සියල්ල එකතු වෙලා සත්වේ පුද්ගලයේ කෙනෙක් කියන නිර්මාණයක් අපිට කරලා දීලා තියෙනවා. දැන් අපි මෙන්න මේ ටික මේ දැනගැනීම මේ හේතු ඇති කල්හි මේ හේතු වෙන වෙනකොට නිරුද්ධ වෙනකොට මේකත් මෙතනත් මේ දැනගැනීමත් නිරුද්ධ වෙනවා කියලා බලන්න පුළුවන් වෙන්න ඕන. ඒත් අපිට ඒ හැකියාව නැහැ. මොකද අපි ඇහැ අනිත්‍යද කියලා හොයලා නැහැ තාම. පූර්ව ප්‍රතිපදාවන් තුල ඇහැ පරිශ්‍රණයට ලක් කරලා නැහැ. ඒ ජාති ජරා මරණයේ ස්වභාව කොට ඇති බව අපි හිතාගෙන තියෙන්නේ. පන් දවසෙදී ජහැ මැරෙන කම් මොහේ තියෙනවා කියලා. එහෙම මොහොතකම ඉපදෙන මැරෙන බව මූල ප්‍රතිපදාවන් තුල ඉගෙනගත් කෙනෙකුට මේ ධර්ම මේ යථාර්ථය යමක් වටහා ගන්න පුළුවන්. එහෙම නිට්ටයයි කියලා හිතාගත් කෙනෙකුට මේ කියන තැන තේරෙන්නේ නැහැ. අපි හිතාගෙන හිටියොත් ඇහැ කියන්නේ උපන්දා ලැබුණු ඇහැ මැරෙන කම්ම තියෙනවා කියලා. වැරදිච්ච තැන හිතන. ඇහැට පුළුවන් කමක් නැහැ රූප දකින්න සිත එකතු නොවුණු. සිත ඇහැට එකතු වෙලා නැත්තම් සිත උපදිලා නැහැ. සිත මැරිලා එහෙ උපදින එහෙ මරිලා. එතකොට මේ ආයතන හයෙන් එක ආයතනයයි එකවරක උපදින්න පුළුවන්. අනිත් ආයතන උපදින නැහැ. අනිත් ආයතන එතකොට උපදින මරිලා. ආය උපදින්න නම් මේ උපන්න ආයතනෙ මැරෙන්න ඕන. ඇයි මේ ආයතන හයට සිත සම්බන්ධ නොවුද? ආයතන හයේ සවිඥානික භවනේ අරමුණු ගැනීමේ හැකියාව නැහැ. ඇහැට රූප ගැටුණාට සිත සම්බන්ධ නැත්තම් දකින්න බෑ. කනට ශබ්ද ගැටුණාට සිත සම්බන්ධ නැත්තම් අහන්න බෑ. එහෙනම් අහනවා දකින්නවා කියන කාරණාව වෙන්න සවිඥානික වෙන්න ඕන. සජීවී වෙන්න ඕන. මේ ආයතන හයම එකවර සවිඥානික වෙන්න බෑ. සිත් හයක් නෑ. එකවරක එක ආයතනයයි සවිඥානික වෙන්න පුළුවන්. මෙන්න මේ බවත් ටිකක් හිතලා විමසලා සොයලා තිබුණු කෙනෙකුට එහෙනම් දන්නව හැත් රූපයත් වහාම ඉපද නිරුද්ධ වෙන දෙයක් කියලා. හැත් රූපයත් නිසා චක්කු විඥානය හටගත්තනම් එහෙනම් හැත් රූපයත් දෙක වෙන වෙනකොට ඒක පවතින්න බෑ කියලා. විඥානය නිරුද්ධ වුණා නම් විඥානයත් එක්ක උපන් වේදනා සංඥා සංඛාරක් එතනම නිරුද්ධ වෙනවා කියලා දන්න. උපන්න වගේම නැසෙනවා කියලා දන්න. එතකොට දැන් අපිට දැකපු හාපු දැනුණු දැනගත්තු දෙයට සාපේක්ෂව සිතනවා කියන කාරණාවක් යෙදිලා තිබුණොත් සුභා සුභ වශයෙන් නිට්ටය නිට්ටය වශයෙන් එහෙනම් අපිට හසු වෙනවා එතනදී නුවණට මෙරිච්ච දෙයක් නේද අපි හිතන්නේ විමසන්නේ. මෙන්න මේ දහම සිහි කරන මාත්‍රයකින් මෙන්න මේ ධර්මතාවය දැනගෙන දැකගෙන සිහි කිරීම මාත්‍රයකින් අපට පුළුවන්කම තියෙනවා උපන් මනාපය උපන් අමනාපය උපන් මනාප අමනාපය නිරුද්ධ කරන්න. ආයතනයන්ට ගැටිලා උපන් මනාප අමනාපය නිරුද්ධ කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ කියන ඇත්ත පිළිබඳව මෙනෙහි කරන්න, සිහි කරන්න, ආවර්ජනය කරන්න දකින්න පුළුවන් කෙනෙකුට. මේ ශාසනයේ ඉන්ද්‍රිය භාවනාවිය දෙන්නේ මෙතනට. අපි මේ පිළිබඳව නැවතත් ටිකක් තේරුම් ගන්න පුළුවන් විදිහකින් සිතුවත් විමසුවොත් දැන් අපිට යම් වස්තු දෙකක් ගැටිලා යකඩ කෑලි දෙකක් එකට ගැටුණාම ශබ්දයක් උපදිනවා. දැන් ශබ්දය යකඩ කෑලි දෙකෙන් තිබිලාවද? පෙර කොහේ හරි ඉඳලා ආවද? හිතලා බලන්න. ශබ්දේ කොහෙවත් ඉඳලා ආවද? යකඩ කෑලි දෙක ඇතුළේ තිබිලා ආවද? එහෙම නැත්නම් ශබ්දය අයිති කොයි යකඩ කෑල්ලටද? එහෙනම් අපට පේනවා ශබ්දය කොහේ හරි ඉඳලා ආවත් නෙමෙයි, පෙර නොතිබීමයි හටගත්තේ. ශබ්දයේ ගැටීම නිසා හටගත් දෙයක්. යකඩ කෑලි දෙක ගැටුණු නිසාමයි ශබ්දය කියලා යමක් හටගත්තේ. හටගත්ත ශබ්දය එතකොට පෙර නොතිබීම හටගත්තා. හටගත්ත ශබ්දය ආපහු යකඩ කෑලි දෙකට උරා ගත්තද? කොහෙන් හරි ගියාද? නෑ. පෙර නොතිබීම හටගත්ත, ඉතුරුවක් නැතුවම නැතිව යනවා. එතකොට ශබ්දය කියන එකක් නැහැ කියන්න බෑ, තියෙනවා කියන්නත් බෑ. යකඩ කෑලි දෙක ගැටුණාම ශබ්දය කියලා යමක් හටගන්නවා. ගැටීම අවසන් වෙනකොටම ශබ්දයේද ඉතුරුවක් නැතුවම නිරුද්ධ වෙනවා. එතකොට ශබ්දය කියන්නේ පෙර නොතිබීම හටගත්ත, ඉතුරුවක් නැතුවම අවසන් වී යන ධර්මතාවයක්. මේ නිදර්ශනයේ තේරුම් ගත්තොත් පහසුයි. යකඩ කෑලි දෙක ගැටෙනකොට ශබ්දය කාටවත් කියන්න බෑ කොහේ හරි තිබිලා ආවා කියලා. මේ යකඩ කෑලි දෙක ඇතුළේ ඉඳලා ආවා කියන්න බෑ. මේ ගැටීම කියන හේතුව නිසාම පෙර නොතිබීම හටගත්ත ශබ්දය කියලා එක. හටගත්ත ශබ්දයට අපහු මොකද වුනේ කියලා අපිට කියන්න බෑ. යකඩ කෑලි දෙකට උරා ගත්තද කොහේ ගියාද කියලා කියන්න බෑ. හටගත්ත දේ හටගත් තැනම නැසෙන බවමයි ඇත්ත. දැන් එහෙත් රූපයත් කනත් ශබ්දයක්, නාසයත් ගන්ධයක්, දිවත් රසයක්, කයත් පහසක්, සිතත් සිතුවිලි. මේ හේතු ගැටීම නිසා හටගන්න විඥානයත් මේට සම කරගන්න. පෙර නොතිබීමයි හටගන්නේ, ඉතුරුයක් නැතුවමයි අවසන් වෙන්නේ. පෙර නොතිබීම හටගන්නවා, ඉතුරුයක් නැතුවම අවසන් වෙනවා. හැබැයි දැන් අපි යකඩ කෑලි දෙකක් ගැටිලා ශබ්දයක් හටගත්තාම හටගත්ත ශබ්දය ඉතුරුවක් නැතුවම අවසන් වුණා කියලා හිතුවොත් තේරෙනවා, පේනවා. හැබැයි අපි ඒ ඇත්ත ඒ විදිහෙන්ම දකිනවද කියන එක නම් සැකසිතයි. අපි නැවත වතාවක් ශබ්දයක් නැගුවොත් යකඩ කෑලි දෙක ගස්තුනේ කරලා ඔබට සිදුවෙන්නේ නැද්ද ඒ ශබ්දේ මනින්න? ඉස්සෙල්ල ශබ්දයට වඩා මේ ශබ්දය හඬ වැඩි, ඉස්සල શબ્දයට වඩා හඬ අඩුයි. ඉස්සල શબ્දයට වඩා මිහිරි. ඉස්සල શબ્දයට වඩා අමිහිරි. දැන් ඔබ වර්තමානයේ තුල යමක් මනින්නේ මෙරිච්ච දෙයට සාපේක්ෂකව නෙමෙයිද? පෙර හටගත් දේ හටගත් තැනම නිරුද්ධයි කියලා දැක්කනම් වර්තමානයේ හටගත් දේ හටගත් තැනම නිරුද්ධයි කියලා දකිනවනම් අපිට මන බලන්න සාපේක්ෂක වෙන්න තැනක් ලෝකේ හම්බ වෙන්නේ නෑ. ඒත් අපි මෙන්න මේ යථාර්ථය ගැඹුරු වෙන්න පුළුවන්. අපි හැමතිස්සෙම මැරුණු දේ තියෙනවා ඉන්නවා කියන අදහසක තමයි ඉන්නේ. දැන් බලන්න ඔබට අද මේ බණ අහන්න එනකොට මොන ගැහුණු දෙයක් ඇහැට ගැටුණු දෙයක් ගැන සිහි කරලා බලන්න. දැන් එහෙනේ ඇහැට ගැටිච්ච රූපේනේ චක්කු විඥානේනේ චක්කු සම්පස්සේනේ චක්කු සම්පස්සෙන් උපන් වේදනා සංඥා සංඛාරත්නේ ඒ සියල්ල එතනින්ම නිරුද්ධ වෙලා වෙන් වෙලා එහත් රූපයත් වෙන් වෙනකොටම චක්කු විඥානේ නිරුද්ධ වෙනවා. චක්කු විඥානේ නිරුද්ධ වෙනකොට ඒ සිතේ උපන් වේදනා සංඥා සංඛාරත් ඉතුරුවක් නැතුවම මෙරුණා. දැන් හැබැයි මෙරිලාද අපිට? මෙරිලා වුණාට මෙරුණ බව දන්නේ නැති නිසා අපි නැවත නැවත මනෝමය උපදවා ගන්නවා. දැන් අපි දැස් පියාගෙන ආපු ගමන සිහි කළොත් අපිට ගෙදරින් පිට වෙච්ච තැන ඉඳලා හමු වෙච්ච හැම දර්ශනයක්ම දැන් මැවෙනවා. දැන් බලන්න හිතේ මැවෙන්නේ නැද්ද කියලා සිහි කරන්න. ගෙදරින් පිට වෙච්ච තැන ඉඳලා මගතොට සලකුණු සීරම මැවෙනවා. දැන් බලන්න මේ පේන්නේ මොකද්ද කියලා. දැන් හිතට පේනවා මගතොට සලකුණු ඔක්කොම. දැන් ඔබ බලන්නකෝ අර කණ්ණාඩි ළඟ සිදුවීම මෙතනට ගලපලා. දැන් මොනවද තියෙන්නේ? පේන්නේ මිරිඟුව නෙමෙයිද? දැන් අතීතය ගැන සිහි වෙනවා කියන්නේ මිරිඟුවට රැවටෙනවා නෙමෙයිද අපේ? දැන් ඔබට අතීතය කියලා එහෙ තිබිච්ච දෙයක් පේනවද? ඔබ ඔබේම සිතේ උපදවාගත්ත සිතුවිලි දකින්නවද? ටිකක් බලන්නද? අද මේ එන ගමනේදී හමු වෙච්ච දැකපු අහපු දේවල් ටික ආවර්ජනය කරලා දැන් බලන්න හොඳටම අපි අපේ සිතම දකින්නවද? අපි අපේම සිතේ උපදින සිතුවිලි දකින්නවද? එහෙ තිබුණු තිබුණු දෙයක් පේනවද කියලා. දැන් බලන්න තිබෙන දෙයක් තිබුණු දෙයක් පේනවද? කොහේ හරි තියෙන දෙයක් පේනවද? මේ සිතේම උපන් සිතුවිලි පේනවද? එහෙ පේනුන එහෙ ගැටුණු සතර මහා ධාතුයෙන් හටගත්ත පරමාණුක ධර්මතාවයෙන් නිර්මාණය වෙච්ච යමක්ද මේ පේන්නේ? එහෙ අතේරිලා එහෙ මෙරිලා දැන් පේන්නේ සිතේම උපන් සිතුවිලි. හැබැයි අපේ සිතුවිලි දිහා බලන්නේ නැද්ද? අරහෙ තිබිච්ච දෙයමයි මේ පේන්නේ කියන මොඩකමින්? අරහෙ දැක්ක දෙයම පේනවා කියන, අරහෙ තිබුණු දෙයම එනකොට දැක්ක දෙයම පේනවා කියන තරමකින් නෙමෙයිද අපි ওই පේනන සටහන බාරගන්නේ? එතකොට තිබුණු දේ පේනවා. පේන දේ එතනම තියෙනවා, අතනම තියෙනවා. ඔන්න අපේ මිත්‍යා දෘෂ්ටිය. තියෙන දේ පේනවා, පේන දේ තියෙනවා. දැන් ඔය පේන්නේ අරේ තිබිච්ච දේ කියලා හිතලා අපි ඒ දැක්ක දේ පිළිබඳව නොයෙක් විදිහෙන් හිතන්න පුළුවන් සුභාසුභස. ඒ දැක්ක දේ බලන්න ආපහු එතනට යන්න ඕන කියලා ආපහු මෙතනින් නැගිටලා අවදි වෙලා යන්න පුළුවන්. අතීතේ දැක්ක දේ බලන්න යනවා කියලා. දැන් බලන්න හොඳට එහෙ තිබුණු දේ දැන් පේන්නේ. දැන් පෙනුණු දේහි දකින්න පුළුවන් කියලා ඔබ ගියොත් හම්බ වෙන්නේ මෙතන ඉන්නකොට දැකපු දේද ඔබට ආපහු එතනට ගියොත් හම්බ වෙන්නේ. මෙන්න මේ සියුම් ධර්මතාවය තේරුම් ගන්න පුළුවන් නම් අර සංකත ඕලාරික පටිච්ච සමුප්පන්න කියන වචනේ අර්ථය වැටහෙන්න ඕන. මම දන්නේ ඒක එකවර තේරුම් ගන්න පුළුවන් වේවිද කියලා නැවත නැවත මේ ධර්මයේ විමසුවත් පුළුවන් වේවි. අමාරු දෙයක් නැහැ මෙතන. අපි ඇති කරගත්ත පුංචි වරදවා ගැනීමක් නිවැරදි කරගන්න විතරයි තියෙන්නේ. ඒකට මම පුංචි නිදර්ශනයක් තව ඉදිරිපත් කරන්නම්. එක්කලක දිය ඇති විලකට ආලෝකයේ ඇති කල බල්ලෙක් පිපාසයට පැන් ටිකක් බොන්න ළිඳට තිබුණා. බල්ලා ළිඳට එබෙනකොටම බල්ලාට පේනවා ළිඳ ඇතුලේ තවත් බල්ලෙක් ඉන්නවා. බල්ලා බල්ලාගේම ඡායාවට රැවටෙනවා, තව බල්ලෙක් ඉන්නවා කියලා. බල්ලා බල්ලාගේම ඡායාවට බල්ලෙක් ඉන්නවා කියලා රැවටිලා මේ බල්ලාට බුරනවා. පොළොවේ පහුරු ගගා වටේ කැරකි කැරකි ළිඳේ ඉන්න බල්ලෙකුට බුරනවා. දැන් බල්ලා ළිං කටින් මෙහාට එනකොට බල්ලා බල්ලෙක් හැටියට දැක්ක යම් ඡායාවක් තිබුණා නම් දැන් මේ ඡායාවවත් බල්ලෙක් නෙමෙයි, බල්ලා බල්ලෙක් හැටියට දැක්ක ඡායාවවත් ළිඳේ තියෙනව නම් නෙමෙයි, ඉතුරුවක් නැතුවමයි බල්ලා බල්ලෙක් හැටියට දැක්ක ඡායාවවත් නැති වෙන්නේ. හැබැයි බල්ලා ළිංකටෙන් මෙහාට ඇවිල්ලත් දැන් තමන්ගේම සිත මෙනෙහිගෙනවා. බල්ලෙක් දකින්නවා, සිතෙන් දකින්නවා, වතුරේ දැක්ක ඡායාව වගේම සිතේ පංචායාවට ආතම රැවටෙනවා බල්ලා. බල්ලා ඉන්නේ අතන, මේ පේන බල්ලා ඉන්නේ අහවල් ළිඳේ. දැන් හිතේ හිතට රැවටිලා සිතේ පංචායාවට රැවටිලා පේන බල්ලා අතනයි ඉන්නේ කියලා දකින්න ගියොත් ආපහු ඒ බල්ලා ළිඳට එබෙනකොට ඉස්සෙල්ලා හිටි බල්ලම ඉන්නවා කියලා දකිනවා බල්ලගේ මෝඩකම නිසා. හැබැයි ඔබ හිතන්න දෙකක්, බල්ලා ඉස්සර වෙලා බල්ලෙක් හැටියට යම් ඡායාවක් දැක්කනම් රැවටෙන්න. බල්ලා බල්ලෙක් කියලා රැවටුණු ඡායාවක් පෙර තිබුණා නම් ඒ ඡායාව ලින්කටෙන් මෙහාට එනකොටම ඉතිරිවක් නැතුවමයි ඉවර උනේ, අවසන් උනේ. දැන් දෙවෙනිය බල්ලා ළිඳට එබෙනකොට බල්ලා බල්ලෙක් හැටියට දැක්ක යම් ඡායාවක් පෙනුණා නම් පෙර තිබිච්ච ඡායාව නෙමෙයිනේ, දැන් හේතු ගැටීම නිසා හටගත්ත ඡායාවක් තමයි බල්ලා දකින්නේ. බල්ලගේ මෝඩකම මොකද්ද? ඉස්සෙල්ලා හිටි බල්ලම තාමත් ඉන්නවා කියලා. ඉස්සෙල්ලා හිටි බල්ල තාමත් ළඟේ ඉන්නවා කියලා හිතනවා. දැන් ඉස්සෙල්ලා බල්ලෙක් කියලා රැවටුනොත් ඡායාවට. ලිංගටින් මෙහාට එනකොට මේ ඡායාව නැතුව ගියා. දැන් තියෙන ඔබ නිසාම හටගත්ත අලුත් ඡායාව. දැන් තේන්නේ පෙර තිබිච්ච ඡායාව නෙමෙයි, පෙර දැක්ක දේ නෙමෙයි දැන් තේන්නේ, දකින්නේ අලුත් එක. හැබැයි බල්ලා ඉස්සෙල්ල එකමයි මේ දකින්නේ, ඉස්සෙල්ල බල්ලාම දකින්නවා කියන මොඩකම දෙයක්. ඒ වගේ අපිටත් එනකොට යමක් ගැටුණා නම් එහෙට ගැටිලා පෙනුනේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ. දැන් බල්ලා දන්නේ නැහැ පෙනුනේ මොකද්ද කියලා. බල්ලට පෙනුනේ බල්ලෙක් කොහොමද? බල්ලට පෙනුනේ බල්ලෙක්ව. ඡායාව පෙනිලා බල්ලෙක් කියන හැඟීමක් ඇති කරගත්තා කියන සත්‍ය ඇත්ත නෑ බල්ලට. ඒ නිසා බල්ලා සිතින් නැවත අරමුණු වෙනකොට තමන්ගේ හිතේ උපදින ඡායාවට දැන් ඔබ එනකොට ගැටිච්ච දේ දැන් මේ මොහොතේ සිහි කළා වගේ. ආ බල්ලෙක්. බල්ලා ඉන්නේ හවල් තැන. ආපහු දුවලා ගිහිල්ලා ළඟට එබෙනවා. ඒ වගේ දැන් අපි මෙතන එනකොට දැක්ක දේ දැන් මෙතනනුත් පේනවා වගේම ඒ විදිහටම සිහි වෙනවා. හැබැයි මේ පේන දේත් ඇත්ත නොදැක්කොත්, මේ පේන්නේ හිතේම හටගත්ත දේ, දැන් මේ මොහොතේ සිතත් එක්කම උපන්දේ, මේ මොහොතේම සිතත් එක්කම නිරුද්ධ වෙන ධර්මතාවයක් කියලා නොදැක්කොත්, මේ හටගත්ත දේ තියෙන්නේ හවල් තැන. මේ පේන කෙනා හිටිය අතන, මේ පේන කෙනා ඉන්නේ හවල් ගෙදර කියන අදහස උපදිනවා වළක්වන්න බෑ. අර බල්ලා සිතේ උපංචායාවට බල්ලෙක් කියන අදහස ආපහු උපදවාගෙන බල්ලා ඉන්නේ ළිඳේ කියලා ආපහු ළිඳ ළඟට දුවලා යනවා වගේ අපිටත් අපේ සිතේම උපදින ඡායාවට සෙවණෙල්ලට ඇවටිලා දැන් ඔබ එනකොට දැකපු අහපු දේවල් දැන් සිහි කරනකොට පෙනුනා වගේ මේ පෙනෙන්නේ මොකක්ද කියන නුවණ නැතිවෙනොත් එන්නම මේ අතන තිබිච්ච දේ පේනවා කියලා ළිඳේ තිබුණු බල්ලම පේනවා කියලා බල්ලා රැවටෙනවා වගේ එනකොට හම්බ වෙච්ච දේමයි මේ පේන්නේ කියන තියෙන දේ තිබුණු දේ පේනවම කියන අදහසට එනවා. එතකොට ඒකම අනිත් පැත්ත. මේ පේන දේ තියෙන්නේ හවල් තැන. තියෙන දේ පේන දේ ඉන්නවා. තියෙන දේ පේනවා, පේන දේ තියෙනවා. තියෙන දේ හොයන්න ඔන්න ඔබ නැගිටලා යනවා. දැන් ඔබ එහෙට ගැටෙන්න පුළුවන් අරමුණ. හැබැයි ඔබ ඉස්සෙල්ලත් අරමුණ හැටියට දැක්කනම් යම සිතේ උපන් ඡායාවක්මයි. ඉස්සෙල්ල උපන් ඡායාව නම් නෙමෙයි දකින්නේ. බල්ලා පළවෙනි වතාවෙ ළිඳ තේබෙනකොට දැක්ක ඡායාව නෙමෙයි දෙවෙනි වතාවෙ වෙනකොට දකින්නේ. බල්ල මේ දෙක එකතු කරගන්න ඉස්සෙල්ල දැක්ක එකම පේනවා කියලා, දැනුත් පේනවා කියලා. ඔබට දැන් ගියොත් ඒහා සමාන අරමුණක් ලැබෙයි. හැබැයි ඔබ ඉස්සෙල්ලත් හිතට පෙනිච්ච යම් ඡායාවක් තිබුණා නම් ඒ ඡායාව ආපහු උපද්දවන්න බෑ, ඒක මෙරිලා ඉවරයි. දැන් ආපහු ඉබඳු ඡායාවක් හටගනීවි. බල්ල දෙවෙනුවත් ළිඳට එබෙනකොට ඒහා සමාන ඡායාවක් පෙනුණා. හැබැයි ඉස්සෙල්ලා ඡායාව නෙමෙයි. දැනුත් ඔබට ගියොත් එහෙට රූපයේ ගැටිලා ඡායාවක් හටගනීවි. ඔබ අර ඡායාවයි මේ ඡායාවයි දෙක එකක් කරලා ගන්නවා. ඉස්සෙල්ලා පෙනුන දෙයමයි ඉස්සෙල්ලා දැක්ක දෙයම මේ තියෙන්නේ නෑ කියන්නේ කොහොමද? බුදුහාමුදුරුවෝ කියන්නේ බොරුවක් නේ. අපිට මේක ඇත්තක් වෙලා නෑ. බල්ලට ඒ ධර්මතාවය ඇත්තක් නොවනවා වගේම අපද තාම ඉන්නේ පෙර දැක්ක දෙයමයි ආපහු පේන්නේ කියලා. මොකද අපි හිතාගෙන ඉන්නේ ඡායාව පේනවා කියලා නෙමෙයි රූපෙම පේනවා කියලා. අපි යම් දවසක මෙන්න මේ මිත්‍යාව බිඳලා පෙනෙන්නේ දකින්නේ මෙතන නේද? මෙතන දකින දේ හිතට නේද ඇති? හිත නිරුද්ධ වෙනකොට මේ පෙනුණු ඡායාව සංඥාව සටහන ඉතුරුක් නැතුවම නේද නිරුද්ධ වෙන්නේ? එහෙනම් දෙවෙනුව හේතු ගැටීම නිසා ආපහු ශබ්දයක් හට ගන්න පුළුවන්. දෙවෙනුව ළිඳට ගැටීම නිසා ඡායාවක් හට ගන්න පුළුවන්. හැබැයි පෙර ඌවක් නොවේ නේද? දැන් හේතු ගැටීම නිසා පෙර නොතිබීම හටගත්තා. පෙර නොතිබීම හටගත්තා. ඉතුරුක් නැතුව මෙතනම මේක නිරුද්ධ වෙනව නේද කියන අතීතය හා අනාගතය ගැට ගැහුවේ නැත්තම් අපිට අතීතේ හම්බ වෙන්නේ නැහැ කවදාවත්. අතීතේ නැරිලා අනාගතේ උපදිලා නැහැ. වර්තමානයේ හම්බ වෙන ඉපද නිරුද්ධ වෙන ධර්මතාවය. මෙන්න මේ ධර්මතාවය මේ නිදර්ශන ටිකත් එක්ක තේරුම් ගන්න පුළුවන් වුණොත් අපිට පේනවා එහෙනම් කෙනෙක් දෙයක් රුවක් කියලා අපිට දැනගැනීමක් ඇති වෙන්න පුළුවන්. ඒ දැනගැනීම ඇති වෙන්නේ මෙන්න මේ අනිත්‍ය වූ හේතු ටික යෙදিলা. මේ සංඥාවට මේ මිරිඟුවට කල්පනා කිරීමේ ප්‍රතිඵලය. එතකොට අපිට මේ දැනගැනීමට සාපේක්ෂකවයි කැමැත්ත හෝ අකමැත්ත උපදින්නේ. දැන් අපි දැනගන්නේ කෙනෙක් සත්වයේ පුද්ගලයේ ද්‍රව්‍ය කාරණාවක් යමක් දෙයක් කියන මට්ටමින්ද? පෙනුනේ සංඥාව සිතමයි සිතුවිලිමයි. නමුත් අපේ දැනගැනීම වෙන්නේ රූපයක් පිළිබඳව. කෙනෙක් දෙයක් පිළිබඳව. පෙනෙන්නේ නාමය හිතන්නේ රූපය ගැන. නාම රූප දෙක ප්‍රත්‍ය කරගෙනයි අපේ දැනගැනීම. නාම රූපච්ඡ විඥාන. අපිට හැමතිස්සෙම ලැබිලා තියෙන උත්තරය සත්‍යයේ පුද්ගලයක් යමක් කෙනෙක් දෙයක් කියන එකට. අපි ඊළඟට නැවත හිතනවා කියන කාරණාව මේ සත්‍යය පුද්ගලයාට කෙනාට දෙයට යමකට සාපේක්ෂකවයි කරේ. සයාගෙන යන්නේ මනාප අමනාප ඔස්සේ අපි ආයතන මෙහෙවන්නේ මේ පුද්ගල සංකල්පයට සාපේක්ෂව. අපි මෙන්න මේ බඳු සංකල්පයක් හටගත්තේ මේක පටිච්ච සමුප්පන්න ධර්මතාවයක්. මෙන්න මේ අනිත්‍ය වූ හේතු ටික යෙදිලයි මේ දැකීම ඇසීම දැනීම දැන ගැනීම ඇති වුනේ. මේ හේතු නැති වෙනකොට මේ ඵලයද නිරුද්ධ වෙනවා. කන්නාඩියත් රූපයත් ආලෝකයත් ඇති දැන ප්‍රතිබිම්බය මේ හේතු තුනෙන් එකක් හෝ නැති වුනොත් ප්‍රතිබිම්බේ ඉවරටම ඉවරයි. නැතිව වෙලා යනවා. එහෙනම් ඒ වගේ මේ හේතු යෙදিলা හටගත්ත දේ හටගත් තැනම නිරුද්ධ වෙනවා කියලා නිරුද්ධ වෙනව නේද කියන මේ දහම දකින්න බැරි වුණත් කමක් නෑ. ඔබට පුළුවන්කම තියෙනවා නම් මනාප අමනාපේ උපදින්නේ මෙන්න මේ නිබඳු වැරදි රටාවක් තුල. මනස මෙහෙවන නිසා නේද ඡායාවට සිතේම උපන් සිතුවිලි වලට රැවටිලා නේද මේ කෙනා දෙය සත්ව පුද්ගල කියන අදහස ආවේ. ඊට සාපේක්ෂකව නේද මේ මනාපය අමනාප මනාප අමනාපය උපන්නේ. එහෙනම් මම මගේම සිතුවිලි වලට බල්ලා ඡායාවට රැවටුණා වගේ කන්නාඩී ඡායාවට රැවටුණා වගේ මෙතනත් මම මගේම සිතුවිලි වලට රැවටිලා ඇති කරගත්ත දැනගැනීමට අනුව නේද මේ මිත්‍යාව මේ රැවටීම සිද්ධ වුණේ. ඒ රැවටීම නිසා නේද මේ බඳු මනාපමනාපිය පහළ වුණේ පහළ වෙන්නේ කියලා සිතින් මාත්‍රේ විතරයි ඕන කරන්නේ. එවිට ඉබේමයි උපන් මනාපමනාපිය දුර වේ. ඊළඟට මේකදී සීක ප්‍රතිපදාව හැටියට කියවුණා අට්ඨියති හරායති ජිගුච්චති. ලැජ්ජාවටපත් වෙනවා පිළිකුලටපත් වෙනවා දුකටපත් වෙනවා. දැන් මේ ධහම දැනගත්තට අහගත්තට මේ සිතේම සිතුවිලි වලට වෙන මුලාව තාම නතර වෙලා නැහැ. දැන් යා නුවණින් සිහියෙන් මේ මුලාව දුරු කරන්න උත්සාහවත් වෙනවා සීක ප්‍රතිපදාවේ යෙදෙන කෙනා. එහෙත් නැවත නැවතත් මේ ඡායාවට මේ සංඥාවට මේ නිරිඟුවට රැවටෙනවා. රැවටිලා දැනගැනීමට දැකීමට ඇසීමට සාපේක්ෂව සුභාසුභ වශයෙන් කැමැත්ත අකමැත්ත උපදවාගෙන ඉන්හාට දුවන්න යන හැම මොහොතකම ඔහු දුකටපත් වෙනවා, කලකිරෙනවා, සංවේගයටපත් වෙනවා, බියටපත් වෙනවා, පිළිකුලටපත් වෙනවා. නේ මේ ධම දැන දැනත් මේ නුවණින් මේ සිහියෙන් මේ වීරියෙන් මේ බලද්දි මේ අරමුණ හිරවතුණා නේද, මේ සිතුවිලි වලටම රැවටුණා, මුලා වුණා නේද කියලා ලැජ්ජාවටපත් වෙමින් වහා වහා එහි නිවැරදි වෙන්න උත්සාහ කරනවා. ඒක තමයි සීක ප්‍රතිපදාව. අසීක ප්‍රතිපදාව මේ ධර්මතාවය දන්නවා. අමුතෙන් උත්සාහයක් වීරියක් ඕනේ නේ. මේ ධර්ම පේන ධර්ම. ප්‍රත්‍යක්ෂ ධර්ම. උන්වහන්සේට කැමති විදිහකට ඉන්ද්‍රිය පරිහරණය කරන්න පුළුවන්. අරමුණ භාවිතා කරන්න පුළුවන්. එහෙනම් දැන් ඔබට මට තියෙන්නේ අර නිදර්ශන ටිකත් හිතාගෙන කන්නාඩිය ළඟ ඇත්තටම කැමැත්ත හෝ අකමැත්ත උපදින්න ඉඩක් තියෙනවද ප්‍රතිබිම්බය කියලා දැක්කොත්, කැමැත්ත හෝ අකමැත්ත, ලෝභය හෝ ද්වේෂය, කුසලය හෝ අකුසලය උපදින්නේ ප්‍රතිබිම්බයේ රූපයයි කියලා හිතාගත්ත තැන නේද? බල්ලා දියමත උපන් ඡායාව බල්ලෙක් කියලා රැවටුණු නිසාම නේද බල්ලට ද්වේෂ හිත උපන්නේ? මනස කෝප සහගත වුනේ, මනෝ සංඛාරය අකුසල සහගත වුනේ. දැන් බල්ලා බුරන ක්‍රියාව වචී සංඛාරය අකුසල සහගත වෙලා, පහුරු ගගා නිඳ වටේ කැරකි කැරකි කරන කායික ක්‍රියාව කාය සංඛාරය. දැන් කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර, ත්‍රිවිධ සංඛාරේම පුඤ්ඤාභි සංඛාර. දැන් ත්‍රිවිධ සංඛාරය අකුසල සහගත වුණේ ඇයි? බල්ලෙකුට සාපේක්ෂකව. බල්ල බල්ලෙක් හැටියට ඇති කරගත්ත දෘෂ්ටියක් පමණයි මෙහි ඇත්තේ. බල්ලෙක් නැති තැනක බල්ලෙක් ඇති බවට හදාගෙන, එහෙනම් බල්ලෙක් නැති තැනක බල්ලෙක් ඇති බවට හදාගත්ත වැරදි සංකල්පය, වැරදි දෘෂ්ටිය යෙදුනේ කොහොමද කියලා හිතුවොත්, විමසුවොත්, බැලුවොත් ඔන්න අපට තේරෙනවා මේ වැරද්ද. එනිසා ඒ පිළිබඳව තවදුරටත් හිතන්න, මෙනෙහි කරන්න අද රාත්‍රියේ අපි හෙට මේ පිළිබඳව තම තමන්ට මතුවෙන ගැටලු තවදුරටත් සාකච්ඡා කරලා විමසා ගන්න බලමු. දැන් අද දවසේද මේ උතුම් සද්ධර්ම ශ්‍රවණය තුලින් අපි ඇති කරගත් ධර්මඥානය කන්නාඩිය තුල මුලා වන්නක් මින් බල්ලා මිරිඟු ඡායාවට තමන්ගේ සෙවනැල්ලට රැවටෙන්නක් මින් මුවා මිරිඟුවට රැවටී වතුර සොයාගෙන යන්නක් මින් අපේ සිතුවිලි වලටම රැවටී යන මේ සසර ගමන නිමා කරගන්නට මේ ධර්මය අමා ద్వාරයක්ම වේවා කියලා සාදු කියලා කතා. ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් හැමතෙම නිවන් සුව සැලසේවා.